හැලීම අඩු කළා. අපි බලමු හුස්මට ටිකක් හිත යොමු කරගෙන ඉන්න. තමන් පහසු ඉරියව්වක වාඩි වෙලා හුස්ම තියනවාද කියලා බලන්න. අමතක වෙලා දන්නේ නැණි හුස්ම ගන්න. පොඩ්ඩක් බලන්න මේ මොහොතේ හුස්ම ගන්නවද කියලා. හුස්ම ඇතුල් වෙන අපිට. දැන් ඇස් දෙක පියාගෙන තමන්ගේ හුස්මට අවධානය යොමු කරන්න. ඇතුල් වෙන පිට වෙන හරියේ ඕන තැන. ඒ හරහා හුස්ම ඉහළ යනවා නම් ඒ බව දන්නවා. ඒ හරහා හුස්ම පහළ යනවා නම් ඒ බව දන්නවා. ආයේ ඉහළ යනකොට ඒ බව දන්නවා. පහළ යනකොට ඒ බව දන්නවා. හුස්ම දිගේ හිත ගෙනියන්නේ නැහැ. ඒ අපි එක තැනකට අවධානය තියාගෙන හුස්මට වෙන්නේ මොකද කියලා බලා ඉන්නවා. ඒ හරහා ඉහළ යන ගතිය දන්නවා. පහළ යන ගතිය දන්නවා. ඉහළ යන ගතිය දන්නවා. පහළ යන ගතිය දන්නවා. එතෙන්ටම අවධානය තියාගන්න. අපි සිහියෙන්මයි හුස්ම ගන්නේ. සිහියෙන්මයි හුස්ම දාන්නේ. එතෙන්ට සිහිය තියාගන්න. මෙහෙ යනකොට ආයෙ හුස්මට අවධානය යොමු කරන්න. ඉහළ යන ගතියක් දන්නවා. පහළ යන ගතියක් දන්නවා. හිත එහෙ මෙහෙ යනකොට ආයෙ ආයෙ හුස්ම සිහි කරන්න. ඉහළ යන ගතිය දන්නවා. පහළ යන බවත් දන්නවා. ආයෙ ඉහළ යන බව දන්නවා. පහළ යන බව දන්නවා. ඉහළ යන ගතියක් දන්නවා. පහළ යන ගතියක් දන්නවා. එහෙම ඉන්නකොට තමන්ට ශබ්ද ඇහෙන්න පුළුවන්. ශබ්ද නිසා දැනගත්තු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා. දැන් ඒක දැනගත්තේ කොහොමද? ශබ්දයක් ඇහුණා මොන ආයතනෙන්ද? සෝත ආයතන. ශබ්දේ රූප නැහැ. එහෙනම් රූප ටික දුන්නේ ඒ ශබ්දයට අදාළ මොන ආයතනෙන්ද? මන ආයතනෙන්. ශබ්දය ඇහුණ දේ ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි අපි ඒ කුරුල්ලාගෙන දැනගත්තේ. එහෙනම් හිතෙන් හදපු දේ හිත දැනගෙන මන ආයතනෙට පුළුවන් එච්චරයි. හිතෙන් යම්කිසි රූපයක් සකස් කරලා දුන්නා, ඒ බව මනසෙන්ම දැනගත්තා. එහෙනම් ඒක එළියේ තියෙනවා, ඒ කුරුල්ලා ඉන්නේ එළියේ කියලා හිතුවේ මෝඩකමට නේද? ඔය මේ මොහොතේ දැනගත්තේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා නේද? ඒක මතක් කරලා දෙනවා. ආයි හුස්මට අවධානය ගන්න. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය, ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ආයි සද්දයක් ඇහිලා එළියේ දෙයක් දැනගන්නකොට ආපහු විතන්. ඇහුනේ ශබ්දේ විතරයි, සෝතායතනෙට පුළුවන් සද්ද සංඥාව දෙන්න විතරයි. සද්ද සංඥායි රූප නෑ. එනා ඒක ගැන කල්පනා කරලා නේද අපේ පෙර අද්දකීම් ටික උදව් කරගෙන නේද ওই රූපේ හිත හදලා දුන්නේ. එනා ඒක හිතෙන් හදපු දෙයක් හිත දැනගෙන. ඒක එළියේ තියෙන්න බෑ, හිත ඇතුලේ වැඩ. එළියේ දෙයක් කියලා විශ්වාස කළේ අපේ මෝඩකමට. ආපහු හුස්මට අවධානය ගන්නවා. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. දැන් තමන්ගේ ශරීරයේ කොහේ හරි දැනෙන්න පුළුවන්. කකුල රිදෙනවා දැනෙන්න පුළුවන්. පදවීමක් දැනෙන්න පුළුවන්. ඒ කකුලේ දැනෙනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? කාය ආයතනෙන් දැනීමක් දුන්නා. දැනීම කියන එකේ තැනක්, හැඩයක්, වර්ණයක් අල්ලන්න පුළුවන් ගතියක් නැහැ. දැනීමක් විතරයි. දැනීම ගැන කල්පනා කරනකොට නේද ඔය කකුල කියලා දැනගත්තේ. එහෙනම් පෙර ඇසුරෙන් හිත හදලා දීපු දෙයක් හිත දැනගත්තා. ඒක අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතෙන් හැදුවේ ධම්ම. ධම්ම අහුවෙන්නේ නැහැ. ධම්ම වලට පාටක් නැහැ. ධම්ම වලට තැනක් නැහැ. එහෙනම් අපි ඒකත් රූපයක් බවට පත් කරලා තියෙන්නේ මෝඩකමට නේද? මනසෙන් අදපු දෙය මනසෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ නැතිකමට නේද මේ අල්ලන්න පුළුවන් කකුලක් පැනෙව්වි. ආපහු හුස්මට අවධානය ගන්න. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. විදියට ශරීර කොටසක් දැනගත්තොත් ඒකනත් බලනවා. මේක දැනීම අනුව කල්පනා කරලා නේද ඔක දැනගත්තේ. හිතෙන් අදපු දෙය හිත දැනගත්තා. ඒක භෞතික දෙයක් නෙවෙයි. සද්ද ඇහෙනකොට එළියේ රූප ගැන දැනගත්තා. සද්ද ඇහුනේ සෝතායතනෙන්. සෝතායතනෙන් දෙන්නේ සද්ද සංඥාව විතරයි. සද්ද සංඥාවේ රූප නැහැ. ඒක ගැන මන ආයතනෙන් හිතන්න ගිහිල්ලා හදපු රූප ටිකක් දැනගත්තා. ඒ ටික හිතේ හැදුන දේවල් හිත දැනගත්තා. ඒවත් එළියේ තියෙන ඒවා කියලා බාරගත්තේ අපේ මෝඩකමට, පරණ පුරුද්දට. ඇත්ත ඇතිහෙටි හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඔක එළියේ තියෙන දෙයක් නෙවෙයි, හිතේ නිර්මාණයක්. ආයි හුස්ම. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. හුස්ම ඉහළ යනවා කියලා දැනගත්තේ කොහොමද? කාය ආයතනෙන් දැනෙනවා. දැනීම ගැන කල්පනා කරනවා. එක මොහොතක දැනීම ගත්තොත් ඒකට තේරුමක් නැහැ. දැනීමක් විතරයි. අපි දැනීම් කීපයක් එකතු කරලා තමයි ඔය දැනෙන්නේ ඉහළ යන ගතිය කියලා කියන්නේ, ආස්වාසය කියලා කියන්නේ. එහෙනම් ඒක කිව්වේ හිතෙන්. දැනීම නෙවෙයි ඒක. දැනීම ගැන කල්පනා කරන්න ගිහින් හිතෙන් සකස් කරපු දේ. හිතෙන් සකස් කරන්න පෙර අත්දැකීම උදව් කරගන්නවා. එතකොට ඒ පෙර අත්දැකීම අනුව හිතෙන් හදපු දේ හිත දැනගෙන හුස්ම කියලා. ඉහළ යන හුළඟ කියන එක හිතෙන් හදපු දෙයක්. කාය ස්පර්ශෙන් දැනුනේ දැනීමක් විතරයි. දැනීමේ ওই විස්තර මොකුත් නැහැ. එතකොට දැනීම රූපයක් බවට පත් කළේ හිතෙන් හිතන්න ගිහින්. හිතෙන් හිතපු දේ සේරම හිතේ නිර්මාණයක් නේද? ඒක බාහිරේ තියෙන්න බෑ. අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි, ගැටෙන දෙයක් නෙවෙයි. එතකොට රූපයක් බවට පත් කළේ එළියේ තියෙන හුස්මක් බවට පත් කළේ අපේ මෝඩකමට. ඔය දැනගත්තේ හිතෙන් අඳපු දේ හිත දැනගත්තා. කාය ස්පර්ශයේ දැනීමක් විතරයි. කාය ස්පර්ශයේ දැනීමක්. දැනීම රූප බවට පත් කළේ ඔක ගැන කල්පනා කරන්න ගිහිල්ලා. ආපහු එතන තියෙන මේ දැනෙන ගති දිහා බලා ඉන්න. මොනවද දැනෙන ගති ටිකක් නම් තියෙනවා. දැනීම් ටිකක් නම් තියෙනවා. දැනීම් ටිකක් දැනෙනවා. ඒ දැනෙන දේ දිහා බලා ඉන්න. දැනෙන ගතියක් නම් තියෙනවා. ඔක ගැන කල්පනා කරන්න ගිහින් නේද අපි විස්තර දාන්නේ. හිතෙන් හදන දේ ඒකට එකතු කරන්න. හිතෙන් හදපු දේවල් ඔක්කොම හිත ඇතුලේ දේවල් නේ. එළිය තියෙන්න බෑනේ. දැනීමක් නම් තියෙනවා. කයේ වෙන තැනක තිබුණත් දැනීම විතරයි. දැනීම විතරයි. ශරීරේ කොහේ හරි කියන්නත් බෑ. මොනවද දැනෙනවා. දැනීමක් විතරයි. හිතෙන් හිතුවේ නැත්තම් කොහෙද කියලා දැනගන්න බෑ. ශරීර කොටස දැනගන්න බෑ. දැනීම් ස්වභාව දිහා බලائیں۔ රූප හැදුවා නම් මෝඩකමට හිතෙන් හදලා එළියෙන් තියපුවා. තොර බාහිර රූපවලටත් ඔය විදිහට බලන්න. ශරීර රූපටත් ඔය විදිහට බලන්න. ආයතනකින් සංඥාවක් දුන්නා. සෝත ආයතනෙන් සද්ද සංඥාව දුන්නා. සද්ද සංඥාව ගැන හිතන්න ගිහිල්ලා රූප ටික හැදුවේ. හිතෙන් අදපු රූප එළියේ තියෙන්න බෑ. ඒක මෝඩකමට තමයි අපි එළියේ පැනෙව්වේ. කාය ආයතනෙන් දැනීමක් දුන්නා. දැනීම කියන්නේ රූප නෙමෙයි. දැනෙනවා විතරයි. දැනීම අනුව කල්පනා කරන්න ගිහිල්ලා තමයි රූප ටික හැදුවේ. හිතෙන් අදපු රූප හිත දැනගෙන. ඒවා භෞතික දෙයක් වෙන්න බෑ. හිත ඇතුලේ මානසික ස්වභාවයක් විතරයි. භෞතික ශරීරයක් බවට පත් කළේ අපේ මෝඩකමට පරණ පුරුද්දට. හුස්ම හැදුවෙත් ওই විදිහට. කාය ආයතනෙ දැනීමක් විතරයි. දැනීම කියන්නේ හුස්මක් නෙමෙයි. දැනීම් ටිකක් ගැන කල්පනා කරන්න ගිහින් තමයි ඔය හුස්ම කියලා හිතෙන් හැදුවේ. හිතෙන් හදපු දේ එළිය දෙයක් නෙමෙයි. හිත ඇතුලේ ස්වභාවය. දැනීම දැනීමක් පමණයි. දැනෙන ගතිය දිහා බලා ඉන්න පුළුවන්. දැනෙන ස්වභාවයක් තියෙනවා. රූප හදන්නේ නැතුව දැනෙන ස්වභාවය දිහා බලා ඉන්න පුළුවන්. මනෝද දැනෙන ගතිය. දැනෙන බව දන්නවා. දැනෙන බව දන්නවා. එච්චරයි. වැඩයි හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න හිතලා හිමීට ඇස්සරින්න. මොන ඔය විදිහට මම ඔය කෙටියෙන් පෙන්නුවේ ආනාපාන සතිය දිගට කරන්න ඕනේදී. අපි එන අරමුණ විදර්ශනා කරනවා. ආයෙ හුස්මට එනවා. එන අරමුණ විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියන්නේ ආයතන වෙන් කරලා පෙන්නනවා. ආයෙ හුස්මට එනවා. ඒ විදිහට ඒවා බලන්න උත්සාහ කරන්න. දැන් ඔයගලන්ට පුළුවන් මේ පොතක් තියෙනවා ලබා ගන්න. අපේ පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේගේ පොතක්. එකක් විතරක් ගන්න. එකකට වඩා කවුරුවත් ගන්න එපා. අපේ මේ පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ බොහොම ගරු කරන්න පුළුවන් ධර්මයේ නිවැරදි ධර්මයේ පෙන්නලා දෙන ස්වාමීන් වහන්සේ නමක් අද කාලේ බොහොම කලාතුරකින් මහන්න ලැබෙන බණ. ඉතින් ඒවා බොහොම කල්පනාවෙන් කියවන්න ඕන. තමන්ගේ දෘෂ්ටි නාක දාලා ඒ තියෙන දේ දැනගන්න උත්සාහ කරන්න. දැන් අපි බලමු සාකච්ඡා කරන්න. ප්‍රශ්න තියෙනවද මොනවා හරි? දැනෙන ගති බලා ඉන්න තමයි දැන් කිව්වේ. ඔව් එහෙම ඉන්නකොට නාසයට ගඳ සුවඳක් ආවොත් බලන්නේ කොහමද? ශබ්ද ඇහෙනකොට නම් පහසුයි නේද? අර හෙබිර ගහනවා කියනකොට වෙන් කරනවා. මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? සෝත ආයතනෙන් ශබ්දයක් ඇහුණා. ශබ්ද සංඥාවේ රූප නැහැ. බෙරයක් නැහැ. ශබ්ද සංඥාව බෙරයක් බවට පත් කළේ කවුද? මනස හිතෙන් හිතන්න ගිහිල්ලා. දැන් හිතෙන් හිතන්න තනියෙන් බෑ. ශබ්ද සංඥාව විතරක් මදි නේද හිතට? ශබ්ද සංඥාව ගැන දැන් විස්තර ටික කොහෙන්ද හොයන්නේ? තමන්ගේ පෙර ඇසුර, පෙර අද්දකීම්, කලින් ඉතුරු කරගෙන තියෙන නිමිති ටික හොයනවා. පෙර ඇසුර කියන්නේ කලින් ආයතන මුලාවෙන් හදපු ආයතන මුලාවෙන් හදන ඒවාට නිමිති කියනවා. ආයතනේ පාවිච්චි කරලා නිකන් ඉන්නේ නැහැ, නිමිත්තක් ඉතුරු කරනවා නේද? දැන් බෙරයට අදාළ නිමිත්තක් තිබුණා හින්දා තමයි සිහි කරගන්න පුළුවන්. දැන් ඇහෙන්නේ ශබ්ද සංඥාව විතරනේ. ඒතර ඒකට අදාළව අපි කල්පනා කරනකොට කලින් අත්දැකීමක බෙරයට අදාළ නිමිත්තක් හදලා තියෙනවා. ඒක ඇහෙන් දැකලා වෙන්න පුළුවන්, කනෙන් අහලා වෙන්න පුළුවන්. කොහොම හරි එතනින් නවත්තලා නැතුව ඒකට අදාළ සිහි කරගන්න පුළුවන් දෙයක් හදලා තියෙනවා. සිහි කරගන්න පුළුවන් දේ හදනකොට අපේ විශ්වාසය තියෙන්නේ ඔක හිතේ දෙයක් කියලාද එළියේ දෙයක් කියලාද? එළියේ දෙයක්. ලෝකෙට අයිති දෙයක්. මේ ලෝකෙට අයිති දෙයක් කියන එකමයි නිමිත්ත කියන්නේ. ලෝකෙට අයිති දෙයක් කියන එකමයි නිමිත්ත කියන්නේ. හරි. ඒත් ලෝකෙට අයිති දෙයක් අපිට අත්දකින්න නම් ආයතනයක් ඕන නේද? ලෝකෙට අයිති දෙයක් එළියේ තියෙන දෙයක් තියනවාද කියලා දැනගන්න නිකම්ම පුළුවන්ද හිතට? බෑ නේද? එක්ක එහෙන් බලන්න ඕන, නැත්නම් ගඳ සුවඳක් බලන්න ඕන, නැත්නම් සද්දේ අහන්න ඕන, නැත්නම් දීව රස බලන්න ඕන, එහෙම නැත්නම් කයෙන් ස්පර්ශ කරන්න ඕන නේද? ඔය ආයතන හරහමයි එළියේ තියෙන ස්වභාවයක් දැනගන්නේ නේද? ඒව නැතුව එළියේ තියෙන ස්වභාව දැනගන්න විදිහක් නැහැ. ඒවා දැනගන්න තමයි ආයතන අවශ්‍ය වෙන්නේ නේද? එතකොට ඔන්න ඔය නිමිත්තක් හැදෙනවා කියන එක මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න ඕන. එතකොට දැන් අපි නාසයට ගඳක් හරි සුවඳක් හරි එනවා. කරෝල බදිනවා හොඳට දැනෙනවා නේද? එන දැන් භාවනා කර කර ඉද්දි එනවා සුගඳ. කරෝල සුගඳක් බැදෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න කොහෙද කරෝල බදිනවා කියලා හිත කියනවා නේද? නේද? දැන් ඒක දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද? ගඳ සුගඳ දැනුනේ ගහන ආයතනේ, නාසයෙන් නේද? තද හෙම්බිරිස්සාවක් ඇදිලා ගඳ සුවඳ දැනෙන්නේ නැති ගතියක හිටියනවා, ඔක දැනෙන එකක් නැහැ. එහෙනම් නාසයේ වැඩ කළොත් විතරයි ගන්ධය දැනෙන්නේ. ඒකට ගාන සංඥාව, ගන්ධයට අදාළ සංඥාව ඔන්න නාසය ආරම්භ දෙනවා. නේද? මේ ගහන සංඥාව කියන්නේ රූපයක්ද? නෑ. සංඥාවක් විතරයි. දැනෙනවා. දැනෙනවා නේද? නාසයෙන් දැනෙනවා. දැනීම කියන්නේ රූපයක් නෙවෙයි. ඒකට දැනීම ගැන කල්පනා කරලා නේද ඔය මොකද්ද කියලා දැනගන්නේ. කරවල බදිනවා කියලා දැනගන්නේ. හරි. පෙර අත්දැකීම නොතිබුණා නම් දැනගනීද? නැහැ. ඒකට පෙර අත්දැකීම තමයි දැන් සිහි කරගන්නේ නේද? කලින් ඉතුරු කරගත්තු නිමිත්ත. කලින් ඉතුරු කරගත්තු නිමිත්ත. දැන් අපි හොයලා බලන්න ඕන ඔන්න දැන් තේරුම් ගත්තා. එතකොට මේ ආයතන දෙකක් වැඩ කළේ නේ. ගහන ආයතනෙයි මන ආයතනෙයි. ගහන ආයතනෙ දුන්නේ ඒ ගන්ධ සංඥාව විතරයි. ගහන සංඥාව. නේද? ගහන සංඥාවේ රූප නැහෙනේ, වර්ණයක් හැඩයක් අල්ලන්න පුළුවන් බවක් නැහෙනේ. නැහැ. එතකොට ඒක ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි අන්න කරෝල බැඳිනවා කියලා හිත හැදුවේ. එතකොට හිතට ඕක හදන්න උදව් වෙලා තියෙනවා පරණ අත්දැකීම. ඒ කියන්නේ දැන් අපි අලුත් ආසාවෙන් කිව්වොත් නිමිති. නේද? ඉස්සර ආයතනයක් පාවිච්චි කරලා ඉතුරු කරගත්තු නිමිති. දැන් ඕක තිබුණා හින්දා නේද ඔය දැන් ඒක මේ මොහොතේ හදන්න පුළුවන් උනේ. ඔව්. එහෙම හදපු හින්දා නේද ඔය ඊළඟට ඕක අන්නාරෙහි තමයි කරෝල බදින්නේ කියලා එළියනුත් තිබ්බා නේද? දැන් හදපු එක. නේද? ඒක මෝහයෙන් අවිද්‍යාවෙන්. දැන් හිතෙන් හදපු එකක් නේ හිත දැනගෙන තියෙන්නේ. ඒක එළියේ තියෙන්න බෑනේ නේද? හැබැයි අපි විශ්වාස කරන්නේ එළියේ තමයි කරෝල බදින්නේ. ඒක සුන්ද තමයි මේ ආවේ. ඒ ලෝකයට අයිති දැක්ම. ලෝකේ කෙනෙක් දකින විදිහ. ඒතර ලෝකයට ඇත්ත ආර්ය විනේදි බොරුවක් වෙනවා ආර්ය දර්ශනයේදී. ආර්ය දර්ශනයට එන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක ආයතන විදිහට බලන්න. ආයතන පිරිසිඳ දකින්න. ඒතර ආයතන දෙකයි. ගහන ආයතනයි මන ආයතනයි. ගහන ආයතනේ ගහන සංඥාව අරන් දුන්නා, මන ආයතනේ ඒක ගැන කල්පනා කළා. ඒතර කල්පනා කිරීම තුල නේද ඔක දැනගත්තේ. කල්පනා කිරීම තුල දැනගන්න ඒවා එකක්වත් එළිය දේවල්ද නැහැ. එළිය දේවල් බවට පත් කරන්නේ අපේ මෝඩකමට නේද? මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ නැති කෙනා තමයි ඔය දැනගත්තේ එළිය දෙයක් කියලා බාරගන්නේ නේද? දැන් ඔතන වෙන වැරදි ටික අඳුර ගන්න ඕන ඉස්සෙල්ලා. අපිට ලේසියෙන්ම අල්ලන්න පුළුවන් වැරද්ද තමයි මේ හිතෙන් අදපු එක එළියේ තියලා නේද? අර බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා වගේ වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතලා ඌ ඉන්නේ එළියේ වතුරේ ඉන්නවා කියලා හිතනවා නේද? එතකොට එතන මෝඩකමනේ මුලා වෙලා නේද? හිතෙන් අදපු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනකොට මුලා වෙලා. ඒක මේ මොහොතේ මුලාවක්ද අතීත මුලාවක්ද? මේ මොහොතේ නේද? දැන් මේ මොහොතේනේ හිතෙන් හැදුවේ ඔක. දැන් මේ මොහොතේ හිතෙන් හදපු එක මේ මොහොතේම එළියේ තියෙනවා කියන්නේ මේ මොහොතේ වුණ මුලාවක්. මේ මොහොතේ අවිද්‍යාව. ආයේ ඔක අතීතයට දාන්න බෑ. හරි? වර්තමානයේ. මේ මොහොතේ දැනගත්තු දෙයක් නේද? එළියේ කරෝල බදිනවා කියලා දැනගත්තේ දැන්නේ. ඒ දැනගත්තේ සුවඳ ආපු හින්දානේ නේද? ඒක සුවඳ ආපු හින්දා නාසයෙන් ගහන සංඥාව නාසය වැඩ කරපු හින්දා ඒක ගැන කල්පනා කරපු හින්දා තමයි ඔය කරෝල බදිනවා කියලා හිත කිව්වේ. ඒක හිතෙන් හදපු දේ හිත දැනගත්තා. මන ධම්ම මනෝ විඥාන. ධම්ම කියන්නේ එළියේ තියෙන දේවල් නෙවෙයි. ධම්ම කියන්නේ මොනවද? කොහෙද හැදෙන්නේ? මනසේ. මනසෙම නිර්මාණ මනෝමය දේවල් අපි දන්නවා. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියලා නේද? මනෝමය. ඒකට ධම්ම කියන්නේ මනෝමය. ඒක මනස තමයි ඉස්සෙල්ලා හිටියේ ධම්ම වලට කලින්. එයා තමයි ධම්ම කියන දේ නිර්මාණ කළේ නේද? මනෝමය දෙයක්. ඒක මනසෙන් හදපු මනෝමය දේ නේද දැන් මනෝ විඥාණයෙන් අරමුණු කරලා දැනගෙන තියෙන්නේ. මනසට අරමුණු වුණේ ධම්ම. ධම්ම කියන්නේ මනසෙම නිර්මාණය. මනස නිර්මාණය කවදාවත් එළියේ දෙයක් නෙවෙයි. නේද? හිතෙන්ම හදපු දේ හිත දැනගත්තා. මම කරෝල බදිනවා කියන්නේ හිතෙන්ම හදපු නිර්මාණයක්. ඒක මනස දැනගත්තා. එහෙනම් ඕක හිත ඇතුලේ වැඩන්නේ. දැන් අපි ඕක ලෝකෙට අයිති විදිහට එළියේ තියෙනවා කියලා තමයි බාරගත්තේ. එහෙනම් එතන අවිද්‍යාව මුලා වෙලා නේද? ඇත්ත ඇති හැටි නොදන්නකම. පැහැදිලිද? එතකොට ඒක පෙර අවිද්‍යාවක්ද මේ මොහතේ අවිද්‍යාවක්ද? මේ මොහතේ අවිද්‍යාව. මේ මොහතේ අවිද්‍යාව නිසා මේ මොහතේ කරපු සංඛාරයක්, සංස්කරණයක්, සකස් කිරීමක්. නේද? දැන් අවිද්‍යාවෙන් දැන් හදපු දෙයක්. වර්තමාන. ඔව් පටිච්ච සමුප්පාදේ. මොකද්ද පටිච්ච සමුප්පාදේ? එළියේ දෙයක් නේ දැන් අපි බාරගත්තේ. කියන්නේ එළියේ තියෙන රූපයක් අපි බාරගත්තා නේද? කරෝල ටික එළියේ බදින්නේ. දැන් ඒ රූපේ බාරගත්තා නේද? මේ බාරගත්තා කියන්නේ උපාදාන කළා. දැඩිව විශ්වාස කරනවා දැන්. ඒ විශ්වාසයට ආවේ ඒ රූපේ උපාදාන කලේ මෙතන දැන් මනසෙන් අදපු දෙය මනසෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ නැති හින්දා නේද? නුවණ නැති හින්දා. අවිද්‍යාව නිසා. ඒකට අවිද්‍යාව තමයි සමුදේ වෙලා තියෙන්නේ. ඇත්ත ඇටි හැටි නොදන්නකම. නේද? ඒකට සමුදේ නිසායි ඒ රූපේ හටගත්තේ. ඒතර ඒක හටගන්න හේතු යෙදුන හින්දායි හටගත්තේ බාහිරේ. අපි මෙතන සිහිය නුවණ පිහිටියානම් දැන් මන ආයතනෙන් කරන වැඩේ ගැන හොඳට දන්නවා. මනසෙන් හදන දේ මනසෙන් දැනගන්නවා. ඒතන සිහිය නුවණ පිහිටියානම් එහෙම එළියේ රූපයක් බාරගනීද? නැහැ. එළියේ රූපයක් පැනවෙන්නේ නැහැ. උපදින්නේ නැහැ නේද එළියේ රූපයක්? ඒ කියන්නේ සමුදේ යෙදුනේ නැත්නම් උපදින්නේ නැහැ. එතකොට ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒක තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. මේ හේතු යෙදෙනකොට ඵලය තියෙනවා. හේතු යෙදුනේ නැත්නම් ඵලයක් උපදින්නේ නැහැ. නිරෝධ කියන්නේ උපදින්නේ නැහැ. ඇයි උපදින්න බැරි? හේතු නැති හින්දා. සමුදේ නැති හින්දා. සමුදේ තිබුණත් උපදින එක නවත්තන්න බෑ. සමුදේ තිබුණත් උපදිනවා. සමුදේ නැත්තම් උපදින්නේ නැහැ නේද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. එතකොට ඒ එළිය හදපු රූපේ පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන්න නම් සමුදේ දැකලා තියෙන්න ඕන. සමුදේ දැක්ක කෙනාට තමයි කියන්න පුළුවන් ඕක මේ හේතුවක් නිසාමයි හටගත්තේ. හේතුව නැත්තම් හට ගන්න බෑ කියන නුවණ ඉන්නේ. මේකට කියන පටිච්ච සමුප්පාදය දකිනවා. අවබෝධ කරනවා. ඒකට සමුදයක් දකිනවා නිරෝධයක් දකිනවා නේද? හා? ඒ හටගත්තු හැටිත් දකිනවා. මේ සමුදේ යෙදුනේ නැත්තම් හට ගන්න විදියක් නෑ කියලත් ලොකු නුවණක් එනවා. කියන්නේ නිරෝධේ ඥාණය. දැන් රූපේ හටගත්තා රූපේ උපාදාන කළා නම් ඒක දන්නවා. මොකක් කියලාද? අහලා තියෙනවා. ඈ රූප උපාදානය පංච උපාදානස්කන්ධය දුකක් කියලා අහලා තියෙනවා නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් එළියේ බදින කරෝල ටික සිහි වෙනකොට රූපයක් උපාදාන වුණාද නැද්ද? උපාදාන වුණා. බාහිරේ තියෙන දේ නේද? ඒකට අදාළ වේදනාවක් තිබුණාද නැද්ද? සමහර වෙලාවට හොඳ පැත්තෙන් ගන්න පුළුවන්, සමහර විට නරක අකමැති පැත්තෙන් ගන්න පුළුවන්. කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන් නේද? එහෙනම් වේදනාව හටගත්තද නැද්ද ඒ රූපෙට අදාළව, උපාදාන කරපු රූපෙට අදාළව? හටගත්තා. සංඥාවක් හටගත්තද නැද්ද? දැන් වෙන රූප වලින් ඒ රූපේ වෙන් කරගන්න බැයිද? පුළුවන්. ඒ සංඥාව හින්දා. ඒකට අදාළ සංඥාවක් තියෙනවා. ඒකයි වෙන් කරන්න පුළුවන් කියන්නේ. නේද? දැන් ඒක ගැන අදහස් ටිකක් ආවේ නැද්ද? ආවා. චේතන. එය තමයි සංඛාර කියන්නේ. ඕවා ටික දැනගත්තද නැද්ද? දැනගත්තා. දැනගත්තේ මොකෙන්ද? විඥාණය. දැන් රූපයක් තියෙන බව දැනගත්තා නේද? ඒකේ වේදනාවක් සැපද දුකද කියන ගතිය දැනගත්තා. මොකෙන්ද දැනගන්නේ? විඥාණයෙන්. ඒ දැනගන්න ගතිය තමයි විඥාණය. දැනගන්නේ මොනවද කියන එක තමයි අපි ඔය එළියෙන් කතා කරේ. රූප වේදනා සංඥා සංඛාර. නේද? ඒක දැනගatti විඥාණය. දැන් පංච උපාදානස්කන්ධේ හටගත්තද නැද්ද? අන්න අරහේ කරෝල බදිනවා කියනකොට පංච උපාදානස්කන්ධේ හටගත්තා. පංච උපාදානස්කන්ධෙට බුදුරජාණන් වහන්සේ කියනවා දුකයි කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. නෑ අපිට ඕක දුකයි කියලා පෙන්වුණාද? සාමාන්‍ය ලෝකෙදී නෑ. එහි කරෝල බැද්දට මට මොකද්ද තියෙන දුක නේද? නෑ ඒ ලෝකයා ගන්න විදිය. එතෙන්ට ගියත් නම් ටිකක් කන්නත් පුළුවන් කියලා නේද? සැපෙන් ගන්නවා. නේද? දැනගත්තු එක හොඳයි. මම දැනුවත් වුණා. එතකොට සුබ විදියට සුඛ විදියට ඒක පවතින දෙයක් විදිහට නিত্য සුඛ සුභ ආත්ම කියන හතරෙන් අපි ඒක බාරගත්තා. අකමැති වුණත් උපාදානි තියනවද නැද්ද? ඔව්. අල්ලගන්නේ නැහැ. ඒ වුණාට උපාදාන වුණාද නැද්ද? දැන් ගැටෙනවා නේද? ගැටෙනවා. මොන කරදරයක්ද දැන් නැහැ. කරෝල වදිනවා. දැන් අල්ලගෙන නැද්ද? ඒත් අහුවෙලා. ඒක ඇලීම ගැටීම දෙකට පොදුයි කියනවා තණ්හාව කියලා. කැමැති අකමැති ගතියට තණ්හාව. කැමැති එක නම් කොහොමද තණ්හාවනේ? ඇයි අකමැති එක තණ්හාව? ඈ? ගැටීමට තණ්හාව කියන්නේ නැහනේ. ඇයි තණ්හාව කියන්නේ? ඇලෙන්නේ ඇයි? මොකකට බැලෙන්නේ ගැටෙනකොට? ආස කරන්නේ මොකටද? නෑ අකමැති දෙයට අහන්නේ. කරෝල බදිනාට අකමැති. ගැටෙනවා. දැන් එතන තණ්හාව මොකද්ද? අකමැති දෙයක් තියනවා. දැන් තණ්හාව මොකද්ද? ඒ අකමැති දේ තියෙන්නේ. දැන් තණ්හාව මොකද්ද කියලා අහන්නේ. කැමැති දේ මොකද්ද එතකොට? කරෝල බදිනාට අකමැති. දැන් මොකද්ද කැමැති දේ එතකොට? සුවඳ නැත්තම් කැමැති නේ. ආ ඒක ගැටෙනවා කියන්නේ මේක නැති වුණොත් කැමැති. නේ? ඒතර කැමැත්තක් තියනවා ඒකෙන් මිදෙන්න ඇත් වෙන්න. ඔව්. විදව තණ්හා පැත්තටත් දාත හැකි අකමැති ගතිය. මේක නැති වුණා නම් හොඳයි කියලා කැමැත්තක් ඇති වෙලා නේද? ඒතර ගැටෙන ගතියෙත් හැමතිස්සෙම යටින් තියෙන්නේ ලෝභය, කැමැති ගතිය. ඔව්. දැන් අකමැති කියන්නේ ඊට වඩා එක්ක හොඳ දෙයක් ලබා ගන්න කැමැත්තක් තියනවා. එහෙම නැත්තම් ඒකෙන් ඈත් වෙන්න කැමැත්ත. නේද? එතනත් එතකොට කැමැත්තක් යටින් තියෙනා නේද ගැටීමේ. ආ තණ්හාව තියනවා නේද? අකමැති දේවල් තියෙනකොටත් තණ්හාව තියෙනවා. මොකද්ද තණ්හාව? ඒක නැති වෙනවා නම් හොඳයි. නැත්තම් ඊට වඩා හොඳ දෙයක් ලැබෙනවා නම් හොඳයි. අන්න තණ්හාව. ඒකට ඇලීමේ කොහොමද තණ්හාව තියෙනවා? ගැටීමෙත් තියෙන්නේ තණ්හාවමයි. ආසකරන ගතිය. ඔව්. ඔව්. සුභ සංඥාවෙන් ගත්තා නම් ඒකම ලබා ගන්න කැමැත්ත තණ්හාව. අසුභ පැත්තෙන් ආව නම් ඒකෙන් මිදෙන්න කැමැත්ත. ඊට වඩා හොඳ දේවල් ලබා ගන්න තියෙන කැමැත්ත. ඒ දෙකේම කැමැත්ත තියෙනවා. තණ්හාව තියෙනවා. ඇලීම ගැටීම දෙකම තණ්හාව කියලා තේරුම් ගන්න. හරි. ඔව්. දැන් පංච උපාදානස්කන්ධේ දුක කියන්නේ කෙටියෙන්නේ ඒකේ අනිත් දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒක නුවණින් බැලුවොත් හොයාගන්න පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ ඒ කියන දේවල් ටිකක් තියෙනවා. ඒක හැබැයි නුවණින් බලන්න ඕනේ. ඒ කොහමද මං හිතේ බලලා කියයි කියලා මට. මං ජාතිය තියනවාද එතන? ජාතිය කියන්නේ මොකද්ද? හටගන්න. දැන් නැති දෙයක් හටගත්තා නේද? පෙර නොතිබු දෙයක් හටගත්තා නේද? කරෝල හටගත්තා නේද දැන්? කරෝල බදිනවා කියන එක කලින් තිබුණේ නෑ. නේද? හටගත්තා නේද? ආ උපන්න ජාතිය. තව ගැඹුරින් කිව්වොත් පංච උපාදානස්කන්ධෙම හටගත්තා. ඈ? කන්දානම් පාතු බාවෝ. ස්කන්ධයන්ගේ පහළවීම. ඒකට ජාතිය කියලා කියනවා. වැදගත්. හටගත්තා. දැන් එතන එක්කෝ අපි සුභ හරි අසුභ හරි කියලා පනවන්න දෙයක් තියනවා දැන්. නේද? ඒ දේ එතකොට නিত্য සංඥාවෙන් අරගෙන. නේද? මේ මොහොතට හරි තියනවා කියන නিত্য සංඥාවෙන් ගත්තනේ දෙලිය දෙයක් තියනවා කියලා. ඒක නিত্য සංඥාවටත් අහු වුණා. පැවැත්මකට. හරි? නিত্য සුභ සුඛ ආත්ම. ආත්ම කියන එක කොහෙද ආවේ? මේ කරෝල වල කෙනෙක් ඉන්නව නේද? ඈ? එහෙමද? දෙයක් තියෙන ආත්මේ කොහෙන්ද ආවේ? ආත්ම කියන්නේ කෙනෙක් ඉන්නවා කියන එක නේද? නේද? මේ කරෝල වල කෙනෙක් ඉන්නා නේද? එහෙමද? නැත්තම් කොහොමද ඉතින් නැත්තම් කියන්නේ කොහොමද කෙනෙක් ආත්ම සංඥාව කොහොමද ඔතෙන්ට රින්දුයි? ආත්ම කියන්නේ මොකද්ද? ආත්ම කියන එකේ තේරුම මොකද්ද? පුද්ගලෙක් නේද? නේද? ආත්ම කියන්නේ පුද්ගල. ඔව්. ආ කරෝල තියනවා කියලා දැනගත්තේ කවුද? මම. ඇලෙන්න ගැටෙන්න ඉන්නේ කවුද? මම. මම පිහිටියා නේද එතකොට? එතකොට බාහිර දෙයක් නිසා මම පිහිටනවා. දෙයක් නැවුවහම මම පිහිටනවා. ආත්ම සංඥාව එනවා එතෙන්ට. දැන් මමනේ කැමති වෙන්නේ, මමනේ අකමැති වෙන්නේ නේද? කරෝල අපිට කැමති අකමැති වෙනවද? අපි කරෝල වලට කැමති. මේ පැත්තේ නේද? දැන් එහෙ දෙයක් පැනවීම තුල මෙහෙ කෙනෙක් ඉපදිලා නේද? හරි. මතක තියාගන්න, බාහිර දෙයක් පැනවීම තුල අභ්‍යන්තර මම උපදින ආත්ම සංඥාව. හරි. අපි කරෝල ආත්ම සංඥාවෙන් ගන්නව නෙවෙයි. කරෝල නිසා මම හටගෙන. නේද? පැහැදිලි නේද? ඒතර බාහිර දෙයක් පැනවීම නිසා අභ්‍යන්තර මම හට ගන්නවා. ඈ? තාමනාද? ජාති. ජරා, ව්‍යාධි, මරණ. ඔව වෙන වෙනම හිතලා බලන්න. ඒ ඔය මේ දේ පැනවීම තුලම ඔතන එකක් නෙමෙයි, රූපේ විතරක් නෙමෙයි, පංච උපාදානස්කන්ධෙම. රූපයට අදාළ වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය කියන පහම ඔතන උපද්දලා තියෙනවා. ඒතර ජාතිය තිබුණොත් ඒ උපද්දපු දෙයට අදාළ ඉතුරු ලක්ෂණ ටික වෙන දුකක් තියනවා නම් ඒකටත් මුහුණ දෙන්න වෙනවා. ජාතිය නිසා දැන් දෙයක් ඉපැද්දුවා නම් නේද? ඒ නිසා හටගන්න ඉතුරු ලක්ෂණ වලටත් මුහුණ දීමේ හැකියාව ඇවිල්ලා ඉවරයි. හරි? ඒක අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් අපි කෙනෙක් වෙයි ඉපැද්දුවා නම්. දැන් අපි දරුවෙක් හරි අම්මා හරි තාත්තා හරි කෙනෙක්ව ඉපැද්දුවා නම් නේද? එයා ලෙඩ වෙනකොට දුකයි. එයා වයසට යනකොට දුකයි. එයා මැරීම නිසා දුකයි. දැන් ඒ දුක් ටික සේරම තියෙන්නේ අර ඉපැද්දීම මත නේද? දැන් මතක තියාගන්න මේ කතා කරන්නේ මේ මොහොතේ උපද්දීම ගැන. මේ මොහොතේ ඕක උපද්දපු හින්දා ඒකට අදාළ ජරා ව්‍යාධි මරණ ලක්ෂණ ඒකට සිද්ධ වුණොත් අපිට ඒ දුකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ අපි දැඩිව පිළිගත්තා නම් ඒක එහෙමමයි කියලා ඒකට මොනවා හරි වෙනකොට අපිට දුක එනවා. ඒ ලක්ෂණය මිදිලා නැහැ. හරි? ඒක නිකන් හිතලා බලන්න, මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඒක පැහැදිලි නැත්නම් අහුවත් ඒක කියා දෙන්නම්. මොකද ඊට වඩා දැන් අපි ලෝකෙට අහුුනේ කොහමද, ලෝකෙන් එතර වෙන්නේ කොහමද කියන දර්ශනයටයි යන්න ඕනේ. ඒතර දැන් මෙතන කෙටියෙන් කිව්වොත් දුක සංකීර්ණ වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ. එහෙනම් ওই දෙයක් පැනවීමම දෙයක් තියනවා කියලා බාර ගැනීමම පංච උපාදානස්කන්ධයක් පැනවීමක්. මොකද රූප වේදනා සංඥා සංකාර විඥාන හටගත්තා. ඒකට දැනට අපිට දුක නොවුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? සර්වඥතා ඥාණයෙන් දැකලා අවබෝධ කරලා දේශනා කරලා තියෙනවා ඔක දුකයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට දුක්ඛේ ඥානං තියෙනවා, අපිට තියනවද නැද්ද කියලා හොයාගන්න. ඈ දුක්ඛේ ඥානං බුද්ධ ඥානං. බුදුරජාණන් වහන්සේ දුක්ඛේ ඥානං කියලා කිව්වේ දුක පිළිබඳව අවබෝධයක් ආවා. මේක පෙර නොයසු විරු ධර්මතාවය පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා. පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ කළා දුක්ඛේ ඥානං කියලා. එහෙනම් අපිට දැනට තියෙන ඥානෙ වෙන්න බෑ නේද? බුදුහාමුදුරුවම කියනවා මේක ඊට කලින් මිනිස්සෙක් විසින්, දෙවියෙක් විසින්, මාරෙක් විසින්, බ්‍රහ්මෙක් විසින්, කිසියම්ම කෙනෙක් විසින් නොයසු විරු ධර්මතාවයක්. මේ දුක්ඛ සත්‍ය කියන එක දුක පිළිබඳව ඥානයක් නේද? එහෙනම් දහම දකින්න ඕන කෙනා, සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන කෙනා දුක්ඛේ ඥානං කියන එක ඇති කරගන්න ඕන. ඒක ඇති කරගන්න වෙන්නේ බුදු දහම අහලමයි. මත බුදු කෙනෙක් තමයි ඒක හොයාගන්නේ නේද? එතකොට ඒ දහම අහලම අවබෝධ කරගන්න ඕන එක. ඉතින් අපි දහම අහලා දැන් දන්නවා සංකීර්ණ වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛය දැනුම. දැනුම කියන්නේ ඥානය නෙවෙයි. ඒක ඥානය කරගන්න නම් ඔක හොයලා බලන්න වෙනවා. දැන් ඔන්න මෙතන පංච උපාදානස්කන්ධේ හටගත්තා. ඒ වුණාට මට ඕක දුකයි කියලා දැනෙන්නේ නැහැ. නේද? එහෙනම් මොකද්ද නොපෙනෙන පැත්තක් තියෙනවා. තව මේ ප්‍රඥාව වැඩිලා මදි ඕක දුකයි කියලා දකින්න. එහෙනම් අපිට කරන්න වැඩක් තියෙනවා. නේද? ඒ බව දකින එකම ලොකු නුවණක්. ඒක එන්නේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවකින්. දැන් අපිට තාම දුක කියලා නොපිනවනට බුදුරජාණන් වහන්සේ මේක දුකයි කියලා දේශනා කරලා තියෙනවා නේද? ඉතින් මේක පොදුවේ දාන්න දැන් ඕන ආයතනකින් ඇහෙන් වේවා, කනෙන් වේවා, නාසයේ, දිව, ශරීරයේ, මන. ඔය හයෙන් එකකින් ඔය හය වැඩ කරද්දී එළියේ රූපයක් තියනවා කියලා බාරගත්තු ගමන් ඔය හටගත්තේ ඔව් අපිට මුලින්ම පේන රූප උපාදානේ. රූප උපාදානෙට තනියෙන් තියෙන්න බෑ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය. නේද? ඒ පංච උපාදානස්කන්ධයට බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ දුකයි කියලා. එහෙනම් අපි දැන් ඔය උපදින හැම තැනකම ඔය උපදුනේ දුක කියලා දකින්න ඥානයක් ඇති කරගන්න වෙනවා. දැනට තියනවද නැද්ද කියන එක නෙවෙයි. ඔය උපන්නේ දුකයි කියලා ඥානයක් ඇති කරගන්න වෙනවා. එහෙම වුණොත් දුක්ඛේ ඥානං වෙනවා නේද? පංච උපාදානස්කන්ධේ දුකයි කියන ඥානය. දැනට තියෙන දැනුම. ඒ දැනුම හින්දා තමයි දැන් ඕක උපන්නට දුක ඉපදුනා කියලා අපිට දැනෙන්නේ නැත්තේ, පේන්නේ නැත්තේ. අහලා තියෙනවා. මතක් කරලා දුන්නොත් ඒකට තමයි දුක කියන්නේ කියලා කියයි. නැතුව ඕක උවදිනකොටම ඔන්න දුක ඉපදුනා කියලා දකින නුවණ තාම මදි නේද? එහෙනම් ඕක අපි ඇති කරගන්න ඕන දෙයක්. හරි? ඒතර දුක පිළිබඳව ඥානය ඇති වුණොත් තමයි දුක හටගත්තේ ඇයි කියන නුවණ ඇති වෙන්නේ. දැන් දුක පිළිබඳව ඥානෙත් නැත්නම් දුක්ඛ සමුදය ගැන ඥානයක් එන්න විදිහක් නැහැ නේද? එතකොට අපි දැනට ශ්‍රද්ධාවෙන් අපි මේ ඔතන පංච උපාදානස්කන්ධේ හටගත්තා හින්දා ඔන්න දුක හටගත්තා නේද? එතකොට හටගත්තේ ඇයි? මේ පැත්තේ ආයතන මුලාව නිසා. මනසෙන් අදපු දේ මනසෙන් දැනගත්තා කියන තැන සිහිනවන නැති නිසා, අවිද්‍යාව නිසා නේද ඔය දැනගත්තු දේ තියෙන්නේ එළිය කියලා පැනෙවි. හරි. එතකොට සමුදයක් පේනවා. ඒ සමුදේ තියෙනකන් නේද ඔය පංච උපාදානස්කන්ධය ඔහොම පැනවෙන්නේ. මෙතන සිහිය නුවණ පිහිටියානම් එහෙම එළිය රූපයක් පනවයිද? නැහැ. අර වතුරේ බල්ලෙක් හැදුවා වගේ ආ වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා වගේ තමයි අර හිතෙන් හදපු දේ එළිය තියෙනවා කියන එක. දැන් අපිත් හිතෙන් හදපු දේ තමයි එළිය තියලා තියෙන්නේ. නේද? තේලිය දෙයක් බවට පනෝපු ගමන් ඔය පැනෙවේ පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන. හරි. දැන් සමුදේ තිබුණත් ඒක පැනවෙනවා. සමුදේ නැත්තම් උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කියන්නේ Nirodhe. හරි. දැන් අපිට සමුදේයි පංච උපාදානස්කන්ධේ තිබුණට සිහිය නුවණ පිහිටියානම් අවිද්‍යාව නැති වුණා නම් අහම Nirodhe නේද ඔකේ? නේද? ඒ තාම Nirodha වෙලා නැහෙනි. එහෙනම් ඒ සඳහා කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කියනවා මාර්ගය කියලා. ඔය හතර දැනගත්තොත් දුක්ඛේ ඥානං, සමුදය ඥානං, Nirodhe ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදායේ ඥානං. අයං උච්චති සම්මා දිට්ඨි. මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඔය ඥාන හතර ඇති වුණා. ඒකට කියනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මාර්ගයක් තියෙනවා නේද? මොකක්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. එහෙනම් ඔන්න ආර්ය ශ්‍රාංගික මාර්ගේ පටන් ගන්න සුදුසුකම් ලැබනවා ඔය ඥානෙ ඇති කරගත්තොත්. හරි. ලෝකෙන් එතර වෙන මාර්ගේ වඩන්න සුදුසුකම් ලැබෙනවා ඔය ඥානෙ ඇති කරගත්තොත්. මේ අනිත් පැත්තත් තේරෙනානේ නේද? ඒ ඥානෙ ඇති කර නොගත්තොත් මාර්ගයක් වැඩයි. හැබැයි තාම ලෝකෙට අයිති මාර්ගය. ලෝකෙන් එතර වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන මාර්ගය නෙවෙයි. නේද? පැහැදිලිද? තමන් මොකක් හිතාගෙන හිටියත් ඕක තමයි දහමට අනුගමන. වීරය කරන්න කලින් මොකක්ද වෙන්න ඕනේ? දැන ගන්නවා, අවබෝධ කරනවා. දුක මොකද්ද? සමුදය මොකද්ද? Nirodhe මොකද්ද? මාර්ගය මොකද්ද? සම්මා දිට්ඨිය එන්න ඕනේ. ඒතර සම්මා දිට්ඨියෙන් එන වීරය සම්මා වීරය වෙනවා. සම්මා වායාමය වෙනවා. නැත්තම් නිකම්ම වායාමයක් විතරයි. එහෙනම් ඒ සම්මා දිට්ඨිය හරි වැදගත්. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, Nirodhe ඥානං, මාර්ගේ ඥානං කියන එක. ඒක දුක්ඛේ ඥානං තමයි ප්‍රධානම. අපිට නැත්තෙත් ඕක තියනවා කියලා හිතුවට. මම හිතාගෙන ඉන්නේ දුක, අපි දුක දන්නවා නැති කරන හැටි තමයි දන්නේ නැත්තේ කියලානේ. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ දුක්ඛේ ඥානං කියන එක පෙර නොයසු විරු ධර්මතාවය. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා මේ බුදු කෙනෙක් කියන්නේ. ඉතින් තමන් කියනවා නම් නෑ නෑ මට දුක්ඛේ ඥානං තියනවා කියලා, ඒක ටිකක් නුවණින් බලන්න. එතකොට අපි බුදුරජාණන් වහන්සේ කියපු මට්ටමට දැන් පංච උපාදානස්කන්ධය දුකයි කියලා අවබෝධ වුණාද කියන පැත්තෙන් හොයන්නවා. අපිට දැනුම තියෙනවා පංච උපාදානස්කන්ධය දුකයි කියලා අහලා තියෙනවා. එහෙනම්ට පංච උපාදානස්කන්ධය හටගන්න තැන දුකයි කියලා දැනিলা තියෙනවද? ආයතනයක් වැඩ කරලා පංච උපාදානස්කන්ධයක් හදනකොට ඔන්න දුක සකස් වුණා කියලා නුවණක් ඇවිල්ලා තියෙනවද? නැත්තම් ඔන්න වැඩපිළිවෙලක් තියෙනවා. තව කරන්න දෙයක් තියෙනවා. නේද? ඒ නුවණ ඇති කරගන්න ප්‍රඥාව මදි. ඒක ඔව් පුහුණුව අවශ්‍යයි. පුහුණුව අවශ්‍ය වෙන්න කලින් පුහුණු කරන්නේ කොහොමද කියලා දැනගැනීමක් අවශ්‍යයි. නිකම්ම කවුරුවත් කියන එකක් පුහුණු කළාට ওই ඥානෙ එන්නේ නැහැ. Tamanṭa නුවණක් තියෙන්න ඕන මේ විදියට පුහුණු කළොත් මේ ඥානෙ එයි. මේ අවබෝධෙ එයි කියලා නේද? එහෙම නුවණකුත් ඇති කරගන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආයතන පිරිසිඳ දකින්න. දැන් ආයතන පිරිසිඳ දැකීම තුල එනව නේද ওই වගේ එකක්. දැන් ගන්ධ සුවඳක් දැනුණා ගහන ආයතනේ. ඒක ගැන කල්පනා කළා මන ආයතනේ. මන ආයතනේ ගැන සිහිය නොවන නැති නිසා එළියේ පංච උපාදානස්කන්ධයක් පැනෙව්වා. බාහිර රූපයක් පැනවීම තුල පංච උපාදානස්කන්ධයක් හටගත්තා නේද? එතකොට මෙතන ආයතන ගැන සිහිය නොවන පිහිටියනම් ඕක වෙන්න බෑ. දැන් පටිච්ච සමුප්පන්න ස්වභාවය දකිනවා. මේ සමුදේ යෙදුණා හින්දායි ඕක හටගත්තේ. මේ සමුදේ යෙදුන්නේ නැත්තම් ඕක හටගන්න බෑ කියලා නුවණක් එනවා නේද? එතකොට ලෝකය කියන්නේ මොකද්ද? ලෝකේ හටගත්තේ කොහොමද? හට නොගන්නේ කොහොමද? නැත්තම් Nirodhe ඥානය කියන එක එනවා නේද? මේ සමුදේ යෙදෙනකන් ඕක තියෙනවා. සමුදේ යෙදුන්නේ නැත්තම් උපදින්නේ නැහැ කියන නුවණක් ඥානයක් එනවා නේද? ඒක යන්තම් ආවත් ඒක දිනු කරගන්න පුළුවන් ඊළඟට. දැන් ඕක හැම ආයතනෙම ඔය සිද්ධිය. ඇහෙන් දැක්කත් ඕක, කනෙන් ඇහුවත් ඕක, නාසයෙන් දැනුණත්, දියෙන් දැනුණත්, කයෙන් දැනුණත් ඔය සිද්ධියමයි. දැන් ඔතන දැන් අර දේ හැදෙන්න අපි දැන් අර මේ නාසයෙන් අරන් දුන්නේ මොකද්ද? ගහන සංඥාව. ගඳ සුවඳට අදාළ සංඥාව. අර සංඥාව ගැන නේද දැන් මනස කල්පනා කළේ. කල්පනා කරද්දී අපි කිව්වා පරණ නිමිති මෙතෙන්ට ගත්තා. එහෙනම් අපිට හොයාගන්න වෙනවා ඒ නිමිත්ත හැදුනේ කොහොමද? එකනේ දැන් ආයතනයක් පාවිච්චි කරනකොට නිමිති සකස් වෙන්නේ කොහොමද කියන එක. දැන් මතක තියාගන්න මේ මොහොතේ කරෙහි කරෝල බදිනවා කිව්වනම් දැන් අලුතෙන් නිමිති මේ මොහොතේ සකස් කළා. අපි එළියේ තියෙන දේ බාරගත්තානම් මෙහෙම ආයතන ගැන බලන්නේ නැතුව එළියේ කරෝල බදිනවා. දැන් ගෙදර ගිහින් කතා කරන්න පුළුවන් නේද ඕක ගැන? මතක් කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ මොකද්ද? මේ මොහොතේ සකස් කරගත්ත නිමිත්ත අනාගතයට ඉතුරු වෙලා නේද? එහෙනම් මේ මොහොතේ නිමිති සකස් වුණේ මේ මොහොතේ ආයතන මුලාව නිසා, අවිද්‍යාව නිසා නේද? අපි මුලාවෙන් ආයතන පරිහරණය කරපු නිසා නිමිති ඉතුරු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආයතනය පරිහරණය කරන්න නිමිති ඉතුරු කරගන්න නැතුව එහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්න එපා කියනවා. චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගාහි හෝති. යන්න එහෙමයි හික්මෙන්න තියෙන්නේ. අපේ සාමාන්‍ය தත්ත්වය තමයි නිමිත්තක් ගාහි හෝති නේද? එහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරනවා. කණෙන් රූප සද්දාලා නිමිති ඉතුරු කරගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනිලා නිමිති ඉතුරු කරගන්නවා. හරි. නම් දැන් මේ නිමිති හැදෙන්නේ කොහමද? ওই නිමිති තියෙන ලක්ෂණ මොනවද කියලා ටිකක් හොයලා බලන්න වෙනවා. හරි. දැන් අපි බැලුවොත් ඒ ගඳ සුවඳ දැනෙනකොට ඒක ගහන සංඥාව විතරයි. නේද? නිමිත්තක් හැදුවොත් එහෙම අන්න එළියේ කරෝල බදිනවා කියලා දැන් හැදුවා. ලෝකෙට අයිති විදිහ එහෙමනේ නේද? දැන් ඕක නාසයෙන් විතරද අත්දකින්න පුළුවන්? දිවෙන් කාල බලන්න පුළුවන් නේද? රස බලන්න පුළුවන්. ඈ ගිහිල්ලා බැලුවොත් ඇහෙන් දකින්න පුළුවන් නේද? අල්ලලා බලන්නත් පුළුවන් අත පුච්ච ගන්න නැතුව. ඈ අතෙනුත් අත්දකින්න පුළුවන් නේද? කාය ආයතනෙත් අත්දකින්න පුළුවන්. කණෙන් ඉතින් බදින සද්දය ඇහුණක් තියෙත හැකිනේ. අන්න කරවල බදින සද්ද කියලා නේද? කණෙනුත් පුළුවන්. නැත්තම් කරකර ගාලා කනවා එහෙනකොට අන්න කරවල ටික කනවා. කණෙනුත් පුළුවන් අත්දකින්න. නේද? හිතෙන් හිතන්නත් පුළුවන් නේද? දැන් මොකද වුනේ? ඔන්න නිමිත්තේ ලක්ෂණේ. ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් කළා. නේද? දැන් අපි අත්දැක්කේ එක ආයතනකින් නේද? සුවඳාව විතරයි. නේද? ගාන සංඥාව විතරයි ගත්තේ නේද? වැඩ කළේ එක ආයතනයයි. ඒ වුණාට අපි හදපු නිමිත්ත ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් එකක්. තේරෙනවද? දැන් හරිනම් අපි නාසයෙන් අත්දකපු එක ආයේ නාසයෙන් විතරයි නේද ආයේ අත්දකින්න ඕන අත්දකින්න පුළුවන්. නේද? දැන් එහෙමද? ඔය දැනගත්තු දේ වෙන ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් කළා නේද? අන්න ඔකට කියනවා මේ ආයතන හය ගැට ගැහුවා. අර සත්තු හය දෙනා අල්ලගෙන ලණුවකින් එකට ගැට ගැහුවා. නේද? කවුද සත්තු හය දෙනා? ඇහැට ඇහැට ඉන්නේ කවුද? සර්පයා. දැන් එදා හිටියනම් කීයතේක. ඇහැට ඉන්නේ සර්පයා. කනට ඉන්නේ කිඹුලා. නේද? නාසයට ඉන්නේ වාතේනේ. සුවඳ එන්නේ වාතයෙන් නේද? කුරුල්ලා. අහසට යන්න හදන්නේ කුරුල්ලා. ඊළඟට දිවට. ඒකනම් මතකයි නේ. කෑම ගැන කතා කරන්නේ කවුද? කෑම ගැන මොහොයන්නේ බල්ලා. ගමටමනේ දුවන්නේ, කන්නමයි දුවන්නේ, ගෙදරමයි දුවන්නේ. කෑම ගැනමයි කල්පනාව. කාපු දේවල් ගැනමයි කතා කරන්නේ. ආ, කෑම ගැනමයි කතා කරන්නේ. ඒ බල්ලගේ ගතිගුණේ නේද? බල්ලා. ඊළඟට කයට කපටි මැක්කෙනා. නරියා. කයෙන් ස්පර්ශ ලබන්නේ කපටි කමටමයි. නරියා. මනස වඳුරා. වඳුරා වගේ එහෙට මෙහෙට පැනපැන ඉන්නවා. එක වෙලාවක්වත් නිකන් නැහැ. නේද? වඳුරා. එතකොට දැන් ඔන්න සත්තු හය දෙනාම එකට ගැට ගැහුවා. දැන් නිමිත්ත හැදුවා කියන්නේ සත්තු හය දෙනාම එකට ගැට ගැහුවා වගේ වැඩක්. ඊළඟට තරවල සුවඳ එනකොටම ඈ ගිහිල්ලා පොඩ්ඩක් කාලා බලන්න ඕන. දැන් බලවත් වෙන්නේ කවුද? බල්ලා. දිව. ගෙදර ගිහින් කරවල ටිකක් උයන්න ඕන. දැන් කවුද බලවත් වෙන්නේ? බල්ලා තමයි. ඒ සුවඳ එනවද කියලා බලන්න ඕන සුවඳ. දැන් අන්න නාසය බලවත් කරනවා නේද? නාසයෙන් අත්දැකලා බලන්න ඕන. ඈ දැන් දිවට කෙල එනවා කියන්නේ බලවත් වෙන්නේ කවුද? බල්ලා. නාසයෙන් නා කුරුල්ලා බලවත් වෙනවා. අහසට ඇදගෙන යන්න හදනවා ආකාශයට. එතකොට අනිත් පස් දෙනත් ඇදගෙන යනවා. හරි. දැන් මේ නිමිත්තේ තියෙනවා ඊළඟට මොන ආයතනයේද බලවත් කරන්න ඕන. අන්න තණ්හාවට දැන් අවස්ථාව දෙනවා. තණ්හාවෙන් තමයි මේ ආයතනෙන් අත්දැක්කොත් තමයි හොඳට ආස්වාදයෙන් ඉඳින්න පුළුවන් කියලා කියන්නේ. එතකොට එයා බලවත් කරනවා එක සතේ. එතකොට එයාට අදාළ ආයතනෙ උපදිනවා නේද? තේරුණා නේද? තර මේ නිමිත්තක් හැදුවා කියන්නේ දැන් අත්දකපු ආයතනෙන් විතරක් නෙමෙයි අත්දකින්න පුළුවන් ආයතන ඕන එකකින් ඒක අත්දකින්න පුළුවන් කළා. එතකොට හයෙන්ම මේකෙන් අත්දැක්කොත් මෙහෙමයි කියන එක අර නිමිත්තේ එකතු වෙලා තියෙනවා. එතකොට ඒකට එකතු කරලා තියෙනවා. අර දන්න අදහස් ටික ඔක්කොම ඔතන එකතු වෙලා තියෙනා නිමිත්තක් හැදෙනකොට. නේද? මේ ආයතනෙන් අත්දැක්ක එක විතරනේ දැන් තියෙන්නේ. දැන් තියෙන එක ඉතුරු කළා නෑ එච්චරනේ. එහෙම නෙමෙයි, අර පරණ ආයතන හයෙන් අත්දකින්න පුළුවන් ටික එක්ස්ප්‍රෙස් වීමක් තියනා නේද? ඒකට කියනවා ආයූහන කියලා. ආයූහන. ආයූහන සංකාර. හරි. එකතු කරනවා සේරම ටික. ඒ ගැට ගහපු එකට ඔක්කොම ටික රැස් කරන ගතියක් තියෙන ආයූහන සංකාර. මම තව පාඩම් කරගන්න වචනයක් තියෙනවා. වචන එකතු කරන ඇයට ආයුහන. එතකොට මේ නිමිත්තේ හැදුවාම තියෙන ලක්ෂණ ටික. දැන් නිමිත්තක් හැදුවා කියන්නේ එතකොට දැන් දෙයක් බවට පත් කළා. බාහිර දෙයක් බවට. බාහිර දෙයක් ඉඳ තමයි ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන්. හිතපු දේ දැනගත්තනම් අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන්ද? මම බලන අනිත් එක්කෙනා හිතන එක අපිට පුළුවන්ද කියලා අල්ලන්න. එක ආයතනයකටවත් අහු වෙනවද? ළඟ ඉන්න එක්කෙනා හිතන එක. Taman හිතන එක අනිත් අයට අහු වෙනවද? නැහැ. නැහැ, ඇත්ත තත්ත්වේ හිතෙන් හදපු දේ වෙන ඇහැට අහු වෙයිද, කනට අහු වෙයිද, නාසයට අහු වෙයිද, දිවට අහු වෙයිද, කයට අහු වෙයිද? අහු වෙන්න බෑ. දැන් අපි පුළුවන් කරලානේ. ගන්ධ සුවඳ ගාන සංඥාව ගැන කල්පනා කළානි. කල්පනා කළා කියන්නේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා නේද? දැන් එතනින් නවත්තලද අපි? දැන් හිතෙන් හදපු දේ හරිනම් ආයේ හිතට විතරනේ දැනගන්න පුළුවන්. ධම්මනේ. දැන් ධම්ම වලින් නවත්තලද? නැහැ. ආයතන හයෙන් අත්දකින්න පුළුවන් කරලා අනේ පේනව නේද? දැන් නිමිත්තක් හදුවා කියන මට්ටම. හරි. ඒ වර්තමානයේ අත්දැකීම ඒ අත්දැක්ක විදිහට නිමේ දැන් ආයේ අත්දකින්න පුළුවන්. මේ ආයතන හයෙන් ඕන එකකින් පුළුවන්කම ඇති කළා. දැන් නිමිත්තක් හැදුණාද කියලා බලාගන්න විදිය ඔය. ඇහෙන් රූප දැකලා නිමිති ගත්තද? කනෙන් ශබ්ද අහලා නිමිති ගත්තද? දැන් කනෙන් ශබ්ද අහලා නිමිති ගත්තද කියලා බලාගන්න හරි ලේසියි. සද්ද ඇහෙනකොටම දැන් අහගෙන ඉන්න ඇහෙන සද්දයක්. මොකක්ද ඇහෙන්නේ? ෆෑන් එකේ සද්දය. දැන් නිමිති හැදුවද නැද්ද? කොහොමද දන්නේ හැදුවා කියලා? අර ඒ ෆෑන් එක කියනකොට දැන් බලන්න කණෙන් විතරද අත්දකින්න පුළුවන්? දැන් අපිට හිත කියනවා හැරිලා බැලුවොත් ඕක පේනවා. දැන් ඇහැ ගැට ගහලානේ. දානිත් ආයතන ගැට ගැහුවා කියන්නේ මතක තියාගන්න නිමිති හැදුවා. තේන්න. දැන් සද්දේ විතරක් වුණා නම් ඇහෙන් දකින්න පුළුවන් වෙයිද? බැ. සද්දේ අහන්න පුළුවන් කණෙන් විතරනේ. එහෙනම් සද්දෙන් නැවතිලාද? නැහැ. සුතේ සුතමත්තන් වෙලාද? නැහැ. කියන්නේ නම් මම සුතේ සුතමත්තන් කියලා. හා? සුතේ සුතමත්තන් වුණා නම් සද්දේ ආයේ අහනවා විතරයි. ඒකෙන් දැනගත්තු ඒවා එකක්වත් වෙන ආයතනකින් අත්දකින්න පුළුවන් කමකට යන්න බෑ. නේ? කට මතක තියාගන්න දැන් මේ Nirodhi ඥානය ඇති කරගන්නයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ. අවිද්‍යාව නොයදුන මනස මොන වගේද කියලා නිකන් දල අවබෝධයක් ගන්න. මොකද ඕක උදව් වෙනවා අපිට මාර්ගේ හරිද නැද්ද කියලා තේරුම් ගන්න. තමන් කරන දේ ලෝකෙන් එතර වෙන මාර්ගද නැද්ද කියලා තේරුම් ගන්න උදව් වෙනවා ඔය නුවණ. මොකයි සම්මා දිට්ඨිය උදව් වෙනවා මාර්ගය හරිද වැරදිද කියලා තේරුම් ගන්න. නැත්තම් වෙන්නේ ඔන්නම් දැන් මේ භාවනාව කළා මේ මට මාර්ගඵල ලැබුණාද කියලා ගිහිල්ලා අහන්න වෙනවා කාගෙන් හරි. නේද? මම තමන් දහම තේරුම් ගත්තාම තමන්ම දන්නවා. ගුරුවරයා බොරු කිව්වත් දන්නවා. ඔය කිව්වට මම නම් සෝවන්න වෙලා නැහැ කියලා දන්නානේ. මේ සක්කාය දිට්ඨිය තාම ඇති වෙනවා නේද? කවුරු කිව්වත් තමන් සෝවාන් වෙලා කියලා සෝවාන් වෙලාද කියලා තමන් දන්නවා නේද? හැබැයි නුවණින් දැනගන්න ඕන සක්කාය දිට්ඨිය ඇති වුණාද නැද්ද කියලා බලන්න. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මොනවයින්ද? කොහෙද ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය? පංච උපාදානස්කන්ධ. ඒ කියන්නේ රූපයේ ඇති වෙන්න පුළුවන්. රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. කී ආකාරයකට පුළුවන්ද? හතර ආකාරයකට පුළුවන් නේද? රූපේ මම කියලා හිතන්න පුළුවන්. මම රූපවන්තයි කියලා හිතන්න පුළුවන්. නේද? රූපය තුල මා ඉන්නවා. මා තුල රූපය තියෙනවා කියලා හිතන්න පුළුවන්. හතර ආකාරයකට එන්න පුළුවන්. එන්න පුළුවන් මේ මම ඉන්න බව. එතකොට මම ඉන්න බව රූපය තියෙනකොට නේද ඔය හතරයට එන්න ඕන. රූපය තිබුණ නැත්තම් ඒ හතරයට පිහිටන්න පුළුවන්ද? රූපය නිසා එන හතර ආකාරයට පිහිටන්න බැරි වෙනවා නේ. එහෙනම් රූපය අසුරු කරන තාක්කල් රූපය පිළිබඳ සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. රූපය අසුරු කරගෙනමයි මම වෙමි කියන එක එන්නේ. අසුරු නොකරගෙන නෙවෙයි. රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. රූපය අසුරු කළොත් මම වෙමි කියන එක එනවා. අසුරු නොකරගෙන නම් නෙවෙයි. රූපය අසුරු කළේ නැත්තම් එන්න විදිහ නැහැ. නේද? කායानुපස්සනාව තියෙන්නේ මොකටද? රූපය ගැන බලන්නද, වේදනාව ගැන බලන්නද, සංඥා? රූපය ගැන නේද? රූපයේ ඇත්ත දකින්න විදිහක්, රූපයේ පිරිසිඳ දකින්න විදිහක් තමයි කායानुපස්සනාව. නේද? කායानुපස්සනාව වඩනකොට මොනවද එන ප්‍රතිඵල? යාවදේව ඥානමත්තාය, අනාගතේ ඥානයක් නුවණක් පිනිස. නේද? ඥානමත්තාය. පටිසති මත්තාය. පටි සති, සතිය පිහිටලා හිටින්න, එළඹ සිටි සිහියක් පිනිස. ඥානයක් පිනිස, එළඹ සිටි සිහියක් පිනිස. යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය. අනිස්සිතෝච විහෙරති. අනිස්සිත කියන්නේ මොකක්ද? නිස්සිත කියන්නේ ඇසුරු කරනවා නේද? අනිස්සිතෝච විහෙරති, ඇසුරු නොකරගෙන ඉන්න. අනිස්සිතෝච විහෙරති මොකක්ද? කය නැත්තම් රූපය. රූපය අනිස්සිතෝච විහෙරති වෙන්න, කය අනිස්සිතෝච විහෙරති වෙන්න ක්‍රමයක්, ප්‍රතිපදාවක් තමයි කායानुපස්සනාව. ඥානයක් එන්න ඕන, එළඹ සිටි සිහියක් එන්න ඕන, ඇසුරු නොකරගෙන ඉන්න පුළුවන් කමක් එන්න ඕන. අනිස්සිතෝච විහෙරති. නේද? දැන් පේනවා නේද? රූපං උපාදාය අස්මීති හොති න අනුපාදාය. එහෙනම් කායानुපස්සනාව වඩන්න තියෙන්නේ ඔය අනිස්සිතෝච විහෙරති වෙන්න. දැනට අපි රූපය ඇසුරු කරනවා නම් අසුරු නොකරන මට්ටමකට එන්න බුදුරජාණන් වහන්සේ දීපු ප්‍රතිපදාව කායानुපස්සනාව. අනිසිතෝච විහෙරති. බලන විදි ඉතින් කොටස් කරලා බලන එක වෙන්න පුළුවන්. එක එක විදි තියෙනවා. දැන් ඒවයින් අනිසිතෝච විහෙරති වෙනවද කියන එකට එනවද කියන එක නුවණින් බලනවා. අනිසිතෝච විහෙරති, අසුරු නොකරන මට්ටමකට එනවද? හ්ම්. එකෙන් එන්නේ නැත්නම් ඉතින් වෙනස් එකක් හොයාගන්න වෙනවා. ඒ තමයි නුවණින් බලලා මේ ක්‍රමයට මෙහෙම වෙනවද? එහෙම නොවනවා නම් මේ කරන විදිහේ අඩුවක් තියෙනවා. මොන අඩුව හදාගන්න වෙනවා. ඒකට තමයි මේ දහම අහලා නුවණින් දැනගන්න කියන්නේ. හරි. තමන් මෙච්චරකල් ප්‍රගුණ කරන විදිහෙන් ඔහම වෙන්නේ නැත්නම් එහෙනම් තව මේක මොකක් හරි වෙනසක් කරන්න වෙනවා. එතකොට අපි ගත්තොත් දැන් කොටස් කරලා බලනවා නේද? මොකද්ද? ශරීරය. ආයතන කොටස් කරන්න බෑ. ශරීරය තමයි කොටස් 32ක් බෙදලා බලනවා නේද? ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඕවා පිළිකුලයි දුගඳයි අනි අසුබයි අසාරයි නේද? අසුබය මෙනෙහි කරනවා නේද? ඇයි බලන්නේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා එහෙනම් කරනවා. නැත්තම් ගුරුවරයා කියනවා එහෙනම් කරනවා. නෑ කොටස් ටිකක් කියලා පෙන්නනවා. ශරීරයක් අපි ඔතන හදාගත්තු මවාගත්තු දෙයක් නේද? කොටස් තියෙන තැනක ශරීරයක් පනෝගෙන ශරීර සංඥාවෙන් මිදෙන්න කොටස් ටිකක් කියලා දැක්කහම ටිකක් නුවණක් එයි. නේද? ඒකත් මේකේ ඇලෙන්න දෙයක් නන් නෙමෙයි. පිළිකුලයි දුකඳයි නේද? ගඳ ගන්න පිළිකුල් සාගත අසූචි ගොඩවල් ටිකක් කොහෙ තියෙන්නේ? ඒකෙන් ඕකට ඇලෙන්න දෙයක් නෑ කියලා පැත්තකුත් තේයි නේද? දැන් තමන් බලපු හැටි හොයන්න. දැන් ඒ කෑලි ටිකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හෙව්වේ බාහිර වශයෙන් බලලද කියලා අහනවා. ඉතින් මගේ නෙමෙයි තමන්ගෙන්මයි අහන්න ඕනේ. දැන් කෙස් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවේ බාහිර වශයෙන් බලලද නැද්ද? බාහිර බාහිර කෙස් නේද බැලුවේ? දැන් තමන්ගේ උනත් බාහිර නේද කෙස්? ඒ තියෙන රූපේ නේද බැලුවේ? කෙස් වෙනස් වෙලා යනවා කියලා ඒ රූපේ තියෙන ගති ටික නේද බැලුවේ? රූපයක් පනවලා ඒකේට සිද්ධ වෙන ටික නේද ඔය බලන්නේ? කෙස් වෙනස් වෙනවා. ඒ හින්දා ඉතින් දුකටපත් වෙනවා නේද? ඔය වෙනස් වෙන ගතිය නවත්ත ගන්නත් උත්සාහ කරනවා පුළුවන් තරම් වියදම් කරලා. පුළුවන් දවන් දන්නේ නැහැ. ඒකට බෑ කියලත් අන්න නුවණක් තේයි නේද? අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් ඔක ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. තාම ලෝකෙට අයිති සත්‍යයක් ඔය දකින්න නේද? එතකොට කෙස්ලොම් නියදත් ඕවා වෙන් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවට එතන තාම ලෝකෙට අහුවෙලා. ලෝකෙන් එතර වෙන පැත්ත නෙවෙයි. ඊළඟට හො වෙනවා. එහෙනම් ඕක විතරක් කරලාමදි තව මොකක් හරි කරන්න වෙනවනේ. දැන් මොකද කරන්නේ? තව භාවනාවකට යන්න වෙනවා. නෑ දැන් කොටස් ටික බැලුවානේ. නෑ ඊළඟට වෙන භාවනාව තමයි ධාතු මනසිකාරය. කෙස්ලම් නියදත් සම්මස්නහර කිව්වට උතන තියෙන්නේ සතර මහා ධාතුව. පඨවි ආපෝ තේජෝ වායු. නේද? ඊළඟට මේ කෙස් වල තියෙන පඨවියයි බාහිර ගස් ගල් වල තියෙන පඨවියයි වෙනසක් නෑ. පටවිය පටවියමයි, තදගතිය තදගතියමයි නේද කියලා. මේ ශරීරයේ තදගතියයි එළියේ තදගතියයි වෙනසක් නැහැ කියලා බලනවා. තාම දැන් රූප තියනවද නැද්ද? තියනවා. තියෙන රූපේ ලක්ෂණ ටික තමයි අපි බලන්නේ. එතකොට ඒ බව දැනගන්න මම ඉන්නවද නැද්ද? තව පැත්තකින් අහුවා. මම ඉන්නවා. මොකද තාම රූපේ ඇසුරු කරනවා. රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. හරි? දැන් වෙනස් වෙලා යන රූපයක් තියෙනවා කියලා දැනගන්නවා නේද? කවුද දැනගන්නේ? මම. අනිත්‍ය වූ රූපයක් තියෙනවා කියලා දැනගන්නේ කවුද? තාම මම ඉන්නවා නේ. රූපෙත් තියෙනවා මමත් ඉන්නවා. රූපේ වෙනස් වෙලා යනවා. ඒ බව දැනගන්න මම ඉන්නවා. දැන් තාම රූපේ ඇසුරු වෙලාද නැද්ද? ඇසුරු වෙලා. එතකොට රූපේ ඇසුරු වෙලා එන සක්කාය දිට්ඨියට අහුවෙන්න පුළුවන් නේද? මම වෙමි කියන අදහසට එන්න පුළුවන්. රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. අන්න අපි තව ටිකක් හොයනවා. බුදුරජාණන් වහන්සේ තව දේවල් දේශනා කරලා තියෙනවා. ආයතන විදිහට බලන්න. අන්න දැන් හොයන්න වෙනවා ඕක තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? ඈ කෙස්ලොම් නියදත් තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? ඈ දැකලා දැනගන්නවා. අල්ලලා බලලා දැනගන්නවා. නේද? ගඳ සුවඳෙන් දැනගන්නවා. මොකෙන් හරි මේක තියෙනවා කියලා දැනගත්තේ ඒ මොහොතේ බලන්න මොන ආයතන වලින්ද දැනගත්තේ? ඇහෙන් දැකලා දැනගත්තා නම් චක්කායතනයයි මන ආයතනයයි. කණෙන් අහලා දැනගත්තා නම් සෝතායතනයයි මන ආයතනයයි. නාසයෙන් දැනගත්තා නම් ගහන ආයතනයයි මන ආයතනයයි. අල්ලලා බලලා දැනගත්තා නම් කාය ආයතනයයි මන ආයතනයයි. ඒ විදිහට ගන්න පුළුවන් නේද? ඒතර ආයතන විදිහට බලන්න මේවා තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එතෙන්දි පේනවා ආයතනෙන් සංඥාවක් අරන් දුන්නා. ආයතනෙට අදාළයි, ගෝචර භූමියට අදාළ සංඥාව අරන් දුන්නා. රූප සංඥාද, ශබ්ද සංඥාද, ගහන සංඥාද, රස සංඥාද, ජීව ආයතනේ රස සංඥාව දෙන්නේ. පොට්ටබ්බ සංඥාද, කාය ආයතනෙන් පොට්ටබ්බ සංඥා නේද? ඒ සංඥාවක් අරන් දුන්නා. මනසෙන් මොකද කළේ? සංඥාව ගැන කල්පනා කළා, හිතුවා. නේද? හිතද්දි මොකද? හිතනවා කියන්නේ මොන ආයතනේද? මන ආයතනේ. හිතනවා කියන්නේ මොකද්ද? මන ධම්ම මනෝ විඥාන. එතකොට හිත දැනගන්නේ මොනවද එතකොට? ධම්ම ගැන. නේද? ධම්ම කියන්නේ අපි දන්නවා මනසේ නිර්මාණයක්. මනෝ කුප්පංගම ධම්මා, මනෝසක්ත මනෝමය. මනසෙන් මහදපු දේ මනසෙන් දැනගන්න. ඕකනේ කල්පනා කරනවා කියන්නේ, හිතනවා කියන්නේ. එතන සිහිය නුවණ නැති හින්දා ඕවා අපි දේවල් බවට පත් කරනවා. ප්‍රපංච. එළියේ තියෙන දේවල් තමයි ඔය දැනගත්තේ කියලා ප්‍රපංච බවට පත් කරනවා. නේද? යං විතක්කේති තම් ප්‍රපංචේති. හරි? අර සංඥාවෙන් දෙන දේ ගැන දැන් කල්පනා කරනවා. යං සංඥානාති යං යං සංඥානාති තං විතක්කේති යං විතක්කේති තම් ප්‍රපංචේති. ප්‍රපංච බවට පත් කළා කියන්නේ දැන් දේවල් ලෝකේ තියෙන දේවල් බවට පත් කළා. මේ දේවල් දෙකකට බෙදෙනවා, බාහිර ඒවයි අජ්ජත් ඒවයි. ශරීරයට අයිතින අජ්ජත් කියනවා, අයිති නැත්නම් බාහිර කියනවා. නේද? අහම නේද අපි ලෝකේ සකස් කරලා තියෙන්නේ. අජ්ජත් රූපයි බහිද්ද රූපයි සකස් කරලා තියෙන්නේ ওই විදිහට නේද? ඒක කායානුපස්සනාව වඩන්න කියන්නේ ওই જાති දෙකට නේද? ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති, බහිද්දවා කායේ කායනුපස්සී විහෙරති. ඒතර ඒවා වැඩුවොත් එන නුවණ තමයි යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිවක්ම ඇසුරු කරන්න නැති වෙනවා නේ. නචකින්චි ලෝකේ උපාදීති. අනිස්සිතෝච විහෙරති. දැනට අපි ඇසුරු කරනවද නැද්ද? ඇසුරු කරනවා. ඇසුරු කරනවා නම් ඔන්න වැඩක් තියෙනවා. මොකද්ද? කායानुපස්සනාව. අජ්ජත් රූපය ඇසුරු කළත් කායानुපස්සනාව වඩන්න තියෙනවා. බහිද්ද රූපය ඇසුරු වුණත් කායानुපස්සනාව වඩන්න තියෙනවා. හරි? එතකොට නුවණක් ඇයි ඇසුරු නොකරන තත්වයකට ආවොත් ඔන්න දැන් කායानुපස්සනාව ඇති. ඔව්. අනිසිතෝච විහෙරති වෙන්නත් ඕන. ඇසුරු ඩයින මට්ටමකට එන්න ඕන. එහෙම වුණොත් එයි දැන් සක්කාය දිට්ඨියක් කියලා එකක් කතා කරන්න පුළුවන්ද කියලා රූපය සම්බන්ධ. රූපය ඇසුරු ඩවුනනම් රූපය ඇසුරු කරගෙන එන සක්කාය දිට්ඨියක් තියෙයිද? තියෙන්න බෑ නේද? රූපය ඇසුරු කරගෙන එන සක්කාය දිට්ඨියක් තියෙනවා නම් රූපය ඇසුරු නොකරන දවසට ඒක එයිද? නෑ, පහළ වෙන්න විදියක් නෑ. රූපය සම්බන්ධ කරගෙන මම පහළ වෙන්න විදියක් නැහැ. රූපය හටගත්තේ නැත්තම්. දැන් රූපේ Nirodha හරියට දැක්කොත් samudayai Nirodhayai. හ්ම්. ඒ samudaya Nirodhe දකින්න samudaya dhammaanupassīvā kāyasmin viharati. වය ධම්මානුපස්සීවā kāyasmin viharati කියලා වැඩපිළිවෙලක් දීලා තියෙනවා. හරි. samudayai vayai බලන්න ඕන. සමුදේ හරියට දැක්කොත් තමයි වය දකින්න පුළුවන්. සමුදේ දැක්කේ නැත්නම් වය බලන්න බෑ. අපි බලන්නේ හටගත්ත නැති වුණා කියලානේ. හටගත්තු දෙය නැති වුණානේ. හටගත්තු දෙය නැති වුණා. දැන් වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් හටගත්තා ඌ නැති වෙලා ගියා කියලා බලන්න. හටගත්තු දෙය නැති වුණා. එතකොට නුවණක් ඇයි ඒක පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා. අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා. නේද? බලන මොහොතට හටගත්තා, ඊළඟට ඉතුරුවක් නැතුවම නිරුද්ධ වුණා. ඇති වුණා නැති වුණා. හට ගන්න කලින් තිබුණාද? නැහැ. හටගත්තට පස්සේ ඉතුරු වෙනවද? නැහැ. හටගත්ත මොහොතේ තියෙනවද? හටගත්ත මොහොතේ? පේන මොහොතේ? බලන මොහොතේ තියෙනවද නැද්ද? ඒ ක්ෂණයේදී තියෙනවද නැද්ද? ඒ ක්ෂණයේදී තියෙනවනේ. ඊට කලින් නැහැ. ඊට පස්සෙත් නැහැ. ඒ ක්ෂණයේදී තියෙනවා. ඊට කලින් නැහැ. ඊට පස්සෙත් නැහැ. ඒ ක්ෂණයේදී තියෙනවා. නැත ඇත නැත. ඊට කලින් නැත, ඊට පස්සෙත් නැත, ඒ මොහොතේ ඇත. ඈ ලෝකෙට අයිති නේ. බුදුහාමුදුරුවෝ පෙන්නපු පැත්තක් නම් වෙන්න බෑ. ඈ ඇත කියන එකක් දෘෂ්ටියක්, නැත කියන එකක් දෘෂ්ටියක් නේද? ඔව්. තාම පටිච්චසමුප්පාදේ දැකලාද? පෙර නැතිවීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනකොට තාම පටිච්ච සමුප්පාදේ දැකලාද? නෑ. ඇයි දැකලා නැත්තේ? මොකද්ද පෙර නැතිවීම හටගත්තේ? මොකද්ද පෙර ඉතුරු නැතුවම නිරුද්ධ වුනේ? ඵලයේද සමුදේද? පෙර නැතිවීම හටගත්තේ මොකද්ද? ඵලය නේද? ඉතුරු නැතුව නිරුද්ධ වුනේ ඵලය. කලින් නෑ කිව්වෙත් ඵලය. දැන් තියනවා කිව්වෙත් ඵලය. ආයි නෑ කිව්වෙත් ඵලය. දැන් සමුදයක් හොයාගත්තද? සමුදේ හොයාගන්න නැතුව කොහොමද පටිච්ච සමුප්පාදයක් දැකන්නේ? හේතුව පැත්තක් කතා කරලේ නෑ. ඵලයේ ලක්ෂණ ටික නම් කතා කළා. ඔය දේ කලින් තිබුණේ දැන් තියනවා පස්සේ නෑ. දැන් ඵලය ගැන විතරයි කතා කරලේ නේද? ඒ වතුරේ ඉන්න බල්ලා ඉස්සෙල්ලා හිටියේ නැහැ. දැන් ඉන්නවා. ආපහු නැහැ. ඇති වුණා නැති වුණා. බල්ලෙක් ඇති වුණා නැති වුණා. දැන් හේතුවක් කතා කළාද? සමුදයක් කතා කළාද? ඔව් මං අහන්නේ දැන් සමුදයක් කතා කළාද? සමුදයක් හෙව්වේ නැත්නම් පටිච්ච සමුප්පාදයක් දැකේද? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති ධර්මතාවයක් වේයිද? ඒක පේන්න නම් සමුදේ හොයන්න වෙනවා නේද? සමුදේ හොයන්න දීපු විදිහක් තමයි ආයතන විදිහට බලන්න. ඕක දැනගත්තේ කොහොමද කියලා. එතකොට අපි ඇති වෙන නැති වෙන එකේ දැන් පටිච්ච සමුප්පාද පැත්තට යන්න වෙනවා. සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන ධර්මතාව දෙක අවබෝධ කරගන්න වෙනවා. සංකත කියන්නේ මොකද්ද? හේතුපත්‍යයෙන් හටගත්තා. පටිච්ච සමුප්පන්නයි කියන්නේ පෙර නැතිවීම හටගෙන ඉතුරු නැතුව යන එක. ඒ ඉස්සෙල්ලා කිව්වෙත් ඕකනේ. පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතු ඇතිකල්හි හට ගන්නවා. මේ ඇතිකල්හි මේ වෙයි. මේ නැත්තම් මේ වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය අවබෝධ වෙනවා. හේතු නිසා හටගත්තා කිව්වටම මදි. හේතුව තියෙනකන් විතරයි ඵලය ගැන කතා කරන්න පුළුවන්. හේතු නැත්තම් ඵලය උපදින්නේ නැහැ කියන ධර්මතාවයත් දකින්න ඕන. ඒතරෝ ඒ ධර්මතාවය දැක්කොත්, පටිච්ච සමුප්පන්න බව දැක්කොත් නැත ඇත නැත කතාවලට වැටෙන්නේ නැත. ඒ ටිකෙන් මිදෙන්න. තත් සමුදයත් සම්‍යක්ප්‍රඥාවෙන් දකින්න ඕන, නිරෝධයත් සම්‍යක්ප්‍රඥාවෙන් දකින්න ඕන. ලෝක සමුදයං කෝකච්ඡාන යථා භූතං සම්‍යක්ප්‍රඥාය පස්සතෝ. ලෝක සමුදයං කෝකච්ඡාන කච්ඡායන මේ ලෝකය හටගන්න හැටි යථා භූතං ඇත්ත ඇති හැටි සම්‍යක්ප්‍රඥාවෙන් දකින්න. නිකම් ප්‍රඥාවෙන් නෙමෙයි, සම්‍යක්ප්‍රඥාවෙන් දැක්කොත් යා ලෝකේ නප්ති සානහෝති. මේ ලෝකේ නැහැයි කියලා කිව්වනම් ඒ දෘෂ්ටිය නැති වෙනවා. ඒ සමුදේ දකින්න හින්ද ලෝක නිරෝධං කෝකච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්ති සානහෝති. නිරෝධය සම්‍යක් ප්‍රඥාවෙන් ඇත්ත ඇතිටි දකින්නකොට ඇත්ත කියලා දෘෂ්ටියක හිටියනම් ඕක පිහිටන්නේත් නැහැ. ආලෝකේ අත්ති සාන හොති. එතකොට එහෙම නුවණක් එන්නේ පටිච්ච සමුප්පාදය දැකීම තුල, පටිච්ච සමුප්පාදය අවබෝධය කිරීම තුල. එතකොට ඒ අන්ත දෙකටම නොඇටි තථාගතයෝ මජ්ජේන ධම්මං දේසේති. කොහොමද ඉමස්මින් සති ඉදං හොති ඉමස්මින් අසති ඉදං නහොති කියන ධර්මතාවය. එතකොට ඕක තේරුම් ගන්න නුවණක් ඇති කරගන්න වෙනවා. ඒක ඇති කරගන්න ඕන දහමක් අහලා දැකලමයි. වෙන විදිහක් නැහැ. දහමක් අහලා දැකලමයි ඕක ඇති කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අහන්න ලැබෙන කාලෙක ලැබුණ ක්ෂණ සම්පත්තියක අපි ඉන්නවා කියන්නේ. ඕක අහුන් නැත්තම් දැනගන්න විදිහක් නැහැ. හරි. ක්ෂණ සම්පත්තිය තියෙනවා කියන්නේ ওই නිසා. ඒකෙන් ප්‍රයෝජනේ ගන්නවද නැද්ද කියන එක තම තමන්ට අයිති වැඩක්. හොඳයි. අපි එතෙන්ට එන්නේ කොහොමද කියලා බලමු. පොඩි විවේකයක් අරන් විනාඩි 10ක විතර විවේකයක් ගන්නකො.